Honorable Premnath C. Dolavati, you have 9 minutes.
Thank you. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අද බොහොමයක් විපක්ෂයේ දේශපාලඥය කිව්වා මේ අපි උත්සාහ කරන්නේ දේශපාලන වශයෙන් පිළිගන්න කියලා. දේශපාලන සතුරුන්ගේ පිළිගැනීමේ කමිටුව කොමිසම කියලා තමයි සමහරු මේ කිව්වේ. හැබැයි අමතක කරන්න එපා මට කියන්න වෙනවා ওই දූෂණ විරෝධී කමිටුව තමයි දේශපාලන සතුරුන්ගෙන් පිළිගැනීමේ කමිටුව හැටියට අපි නම් කරන්න පුළුවන් කමිටුව. ওই දූෂණ විරෝධී කමිටුව පහුගිය කාලේ 2015 පටන් ගත්තට පස්සේ දිගින් දිගටම කොහොමද පිළිගත්තේ කියන එක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉඳලා සියලුම තමන්ට විරුද්ධව දේශපාලන මතධර්ම සියලුම දේශපාලඥයන්ව මර්ධනය කරා පෑගුවා. ඒකේ ගෙවල් වල ඉන්න කලත්‍රයෝ සහෝදර සහෝදරියෝ ඥාති යාළු මිත්‍රයෝ සියලුම දෙනා ඔය FCID දණ්ඩන යාන්ත්‍රයට ගෙනල්ලා අල්ලස්සෝ දූෂණයකට ගෙනල්ලා පිළිගත්තා. ඒක අමුතු කාර්යයක් නෙමෙයි. හැබැයි එක දෙයක් අපි පැහැදිලිව කියන්න ඕනේ. අපේ ආණ්ඩුව අද පත් වෙලා තිනවා යම් කාලයක් ගත වෙලා තිනවා. අපි කිසිම වෙලාවක ඔය කියන විදිහේ පිළිගැනීම් වලට ගිහිල්ලා නැහැ. අපි ඔය කියන විදිහට පිළිගත්තා නම් සමහර ලාට අපිට අපේ ජනතාව අපිට දෝෂ දර්ශනයට ලක් කරා ඇයි මේ කියන සමහර අයගේ මෙච්චරිකුණ අප දෙන්න කියලා. හේතුව තමයි අපි මේ තමුන්නාන්සලා අනුගමනය කරපු මේ ක්‍රියාවලියෙත් අපි අනුගමනය කරේ නැහැ. කොමිසමත් දාලා මේක හොයලා බලලා තියෙනවා. ඒකේ මුඛ්‍ය අරමුණ තමයි අපේ දේශපාලන වින්දිතය පහුගිය අවුරුදු පහ තුල දේශපාලන වශයෙන් මේ පිළිගැනීම ලක්වන්න යම් සහනයක් දෙන්න. මොකද හේතුව අපි විශ්වාස කරනවා කරු සභාපතිතුමා දේශපාලන වශයෙන් අසක්ෘතාවයකට ලක් වෙච්ච දේශපාලන වශයෙන් ප්‍රජායිතිට අහෝසි වෙච්ච මිනිස්සුන්ව නැවත වතාවක් දේශපාලන ප්‍රජායිතියක් අහෝසි කරන්න දෙයක් නැහැ. මේ ඉන්න නම් ටික බැලුවම පේනවද தත්ත්ව මොකද්ද කියලා. ඒ නිසා අපි ඒකට තමයි අපි ආණ්ඩු පක්ෂයේ සංවිධායක රැස්වීම අපි යෝජනා කරේ. මේ දේශපාලන වශයෙන් ප්‍රජා අසක්ෘතාවයකට ලක් වෙලා ඉන්න මේ මිනිස්සු ඉදිරියේ ප්‍රජා අසක්ෘතාවයකට ලක් වෙලා ඉන්න ඔය කියන දේශපාලන චරිතවල අතවත් තියන්න යන්න එපා. මොකද හේතුව අපි ඒ වරද්ද ගන්න ඕනේ නැහැ. එදා අපිට මතකයි 1980 ඔක්තෝබර් 16 වෙනිදා අපි කියවලා තියෙනවා සිරිමාව බණ්ඩාරනායක මැතිරියගේ ඒ ප්‍රජායිති අහෝසි කිරීමේ කාලකන්නි දිනය ගැන අපි කියවලා තියෙනවා. එතුමිය ඊට පස්සේ එතුමිය මහා බල පරාක්‍රමයක් විසිරුවලා තමයි එතුමිය බලයට පත් වෙන්නේ. එතුමියගේ ඒ පාලන ක්‍රමය තුල නැවත වතාවක් ඒ ලෝකයේ පළවෙනි කාන්ත අග්‍රාමාත්‍යවරිය නැවත පාලන වලට එනවා. ඒ නිසා අපි කිසිම වෙලාවක දේශපාලන වශයෙන් අශක්තතාවයට ලක් වෙලා අද සමහර නායකයෝ පාර්ලිමේන්තුවේ 80ක් නැහැ. අද ඒ අයගේ ඒ පැවති ආණ්ඩුවේ පක්ෂ නැහැ. අද සමහර ජනතා විමුක්ති පෙරමුණේ පිරිස ගත්තාම 3% අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා කරුණාකරලා පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති කරන්න එපා. තමුන්නාසලගේ ප්‍රජායිතිර අපි අත තියන්නේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. තමුන්නාසල යම් වැරද්දක් කරලා තියෙනවා නම් තමුන්නාසල යම් නීති විරෝධී වැඩක් කරලා තියෙනවා නම් ඒවට අපි අපරාධන නඩු රීති ක්‍රියාත්මක කරන්න සිද්ධලා තියෙනවා. හැබැයි අපි කිසිම වෙලාවක කමිටු දාගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අයව ගෙන්නගෙන හෙට මෙයාව ගන්නවා අනිද්දා මෙයාව ගන්නවා අපි මෙහෙම කරමු කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. මේ මුළු කොමිෂන් සභා වාර්තාව තුළ සියලුම පැමිණිලි ගෙන ආපු මේ පැමිණිලි වලින් ගම්මෙවන මේ වින්දිත තනත්තන් සියලුම දෙනාටම සහන ලබා දෙන්න ඕනේ. මොකද හේතුව මේ හැම පරීක්ෂණයක් තුළම පැහැදිලිව තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මේ හැම කෙනාම සාක්ෂි හැව්වේ බලපෑම් කරලා. මට පැයක් විතර ගත්තොත් පැය දෙකක් තුනක් ගත්තොත් එහෙම මට කියන්න පුළුවන්. මොකද මේ නඩු බහුතරයකට මම පෙනී ඉඳලා තියෙනවා. නමුත් මම එතනට කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව එක උදාහරණයක් දෙනවා. මේ ඔය දැන් බොහොමයක් වෙලාවට දැන් කතා කරමු මේ තරුණයන් අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව කාරණා සම්බන්ධයෙන් බොහොමයක් කතා කරා. ඒ දසනායක මහත්මයාගේ නඩුව ගැන. ඒක ගැන කතා කරොත් ඒ ගැන ප්‍රධාන සාක්ෂිය දෙන්නේ ගෝඨාභය. ගෝඨාභය කියන ඒ නාවික කඳවුර ගෝඨාභය වද කඳවුර කියලා තමයි ඒ කාලේ හැඳින්වුවේ. ගිහිලා උත්සාහ කරේ හොයාගත්තා. ගිහිල්ලා ඇටකටු ටිකක් ගිහිල්ලා ඒ ගන් සයිට් කියන තැන ඇටකටු ටිකක් හොයාගෙන නිර්මාණය කළ චෝදනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරන්නාකොට මැතිතුමා මේ අය මිනිසුන්ව සමූල ඝාතනය කරා කියලා ඕඩර්ස් දුන්නා කියලා තමයි මේ අයව මේ සඳහා චෝදනාවට ලක් කරන්න උත්සාහ කරේ. මොකද්ද සභාපතිතුමනි උනේ ගන් සයිට් වල හොයාගත්ත ඇටකටු ටික රස පරීක්ෂණ වාර්තාවට ඇව්වම මීමින්ඩගුගේ ඇටකටු මෙහෙම තමයි මේගොල්ලෝ මේ චෝදනා මම පෑවේ. ඉතින් ඒ නිසා තව කාරණයක් කියන්න ඕනේ. ඔය අවුරුදු 4කට පෙර විශ්‍රාම ගිය 2015 ඉස්සලා විශ්‍රාම ගිය ට්‍රැවිස් සින්නයියා කියන නාවික හමුදාපතිවරයා අවුරුදු 4කට පස්සේ ඇමරිකානු සභාගමක වැඩ කරපු ට්‍රැවිස් සින්නයියා අපේ තීරුබදු රහිත වාහනේ තරම් ගිය ගෙදර. හැබැයි දේශපාලන පරිගණකයක් වුණා කියලා ඔය කියන තරුණයන් බහැර ගත්තා කියලා සාක්ෂි දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන්නනගොඩ මහත්තයා සාක්ෂි දීලා නැවත අවුරුදු 4කට පස්සේ නාවික හමුදාපති වෙනවා. ඔන්න ඕකයි තත්ත්වය යහපාල ආණ්ඩුවේ. ඒ නිසා මම මේ වගේ කතා කියන්න ගියොත් එම වෙලා කරන් කතා කරන් හම්බෙන්නේ නැහැ. දිගින් දිගටම මේවැනි කාරණා කියන්න පුළුවන්. තිල්ල ගමගේ මිනිස්කාරතුමා කියලා තිනවා තමන්ට නඩු කර ගණනාවක් තුල දේශපාලන වශයෙන් බලපෑම් ආවා කියලා. ඉතින් ඒ නිසා මේ 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 කාරණාවක බැලුවම අපේ මුඛ්‍ය අරමුණ වෙන්නේ මේ විඳිත තනත්තන්ට අවශ්‍ය සහනය ලබා දෙන්න. AI ට වෙච්ච වැරද්ද හදන්න. AI ට සමහර අයගේ දෙමාපියන්ගේ දෙමාපියෝ නැති වුණා. සමහර අයගේ දරුවන්ට ඉගෙනීම නැති වුණා. අපි කියන්නේ මොන දේ වුණත් මේ විදිහට වැරදි විදිහේ නීති කෘත්‍ය කිරීම යුතු නෑ. මොකද හේතුව අපි පැහැදිලිව දන්නවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ හිටපු මහේස්ත්‍රාත්වරයා රංජන් රාමනායක මහත්මයාත් එක්ක කොහොමද වීඩියෝ ගත වෙච්ච හැටි අපි දැක්කා. එතුම තමයි මේ පහුගිය කාලේ රාජපක්ෂලු දඩයම් කරන්න ප්‍රධාන වශයෙන් උපයෝග කරගත්ත විනිශ්චකාරවරයා. මම එදා ඒ නඩුවේ පාර්ශ්වකාරු හැටියට ඒ වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් හැටියට මම දැක්ක කෙනෙක් හැටියට මට මම සතුටු වෙනවා. එතුමාට විරුද්ධව දිරුම් ප්‍රකාශයක් දෙන්න ලැබීම ගැන. එතුමා එදත් අධිකරණයේ සම්පූර්ණ බොරුවක් කරේ මහා රාත්‍රී අධිකරණය ක්‍රියාත්මක වුණා කියලා. එතන හිටපු යතුරු ලේඛිකාව නැතුව ඒ නඩු තීන්දුව දුන්නා. හැබැයි අපි එක දෙයක් කියන්න ඕනේ. එහෙම රිමාන්ඩ් කරපු යෝෂිත රාජපක්ෂලා මහාධිකරණයට ගිහිල්ලා හෙයියන්තුඩුව විනිශ්චයකාරතුමා කියනවා ඒ පහු ඒ මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත්වරයාගේ සුදුසු මානසිකත්වකින් නෙමෙයි ඒ නඩු තීන්දුව දුන්නේ කියලා. එහෙම කිව්වෝ හෙයියන්තුඩුව මහාධිකරණ විනිශ්චයකාරතුමාට කොහෙද අත්වේ චිරනම. එතුමා තමයි එවකට හිටපු ජේෂ්ඨතම විනිශ්චයකාරවරයා. යහපාල ලාණ්ඩුව එතුමාට ගෙදර යන්න සලස්සුවා. එතුමාව දැම්මේ නැහැ ඊගාවට අභියාචන අධිකරණයට. එතුමාව දැම්මේ නැහැ ශේෂ්ඨ අධිකරණයට. හැබැයි යහපාල ලාණ්ඩුව ඕනේ එපාකම් සකසබු හරිගස්සබු විශේෂයෙන් කියන්න ඕනේ අද තත්ත්වය වෙනස් වෙලා තිනවා. අද අපි විනිශ්චයකරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තුන් පුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චයකරුවරු හැටියට හිටපු විනිශ්චයකරු දෙන්නෙක් අද ශේෂ්ඨ අධිකරණ පත් කරලා තියෙනවා. අපි හැම කිසිම වෙලාවක පරිගණීම් කරන්න යන්නේ නැහැ. අපි හැම දේශපාලන පත්කිරීම් කරන්න යන්නේ නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මේ විදිහට බැලුවාම බොහෝමයක් දෙනෙක් බැලුවාම පීඩාවට පත් වෙලා මේ අයගේ දරුවන්ගේ ගෙනීම් පවා කඩ කප්පල්ලා තිනවා. මේ පහුගිය යහපාලන ආණ්ඩුව තුල විශේෂයෙන් මේ අයගේ අවශ්‍යතාවය උනේ එවකට තමන්ට විරුද්ධව දේශපාලන මතධර්ම සීලොම දෙනවා දේශපාලන වශයෙන් අතුගාලා දාන්න. ඒක එක වෙලාවක රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා රාජපක්ෂවරු දේශපාලන භූමිකාවේ පාපිස්සරමන් අතුගාලා දානවා කියලා. හැබැයි අවාසනාවන්ත ලෙස එතුමා තමයි අද දේශපාලන වශයෙන් පාපිස්සර වැටලා තියෙන්නේ. එදා මේ අපේ බුද්ධියංශ අඩපණ කරලා බුද්ධියංශ නිල්ලාරින් හිරේ දාලා මේ වෙලාවේ අපේ රටේ තියෙන බුද්ධියංශ වල කටයුතු කරන්න දෙන්නේ නැතුව සමහරලාට තමන්ගේ විරුද්ධ පක්ෂයේ දේශපාලන අධිකාරිය තුල කවුරු හරි තමන්ගේ දේශපාලකයෙක් දුවේ මොටර් ට්‍රැෆික් වැරද්දක් කරොත් ඒවා කියලා ඒවා කෝල් එකක් දීලා කියන තත්වෙට පොලිස්පතිවරු බොහොම ලඟ වුණා. ඒකේ ප්‍රතිඵලයක් ඇහිලා තමයි අපි හිතන්නේ පහුගිය කාලේ රාජ්‍ය ආරක්ෂාව මේ තත්ත්වයට පත් වුණේ. ඒ නිසා එවැනි දිගින් දිගටම කරපු තමන් හිතුමතයට වැඩ කිරීම තුළ ඇති වෙච්ච තත්ත්වය තමයි අද මේ රට මුහුණ දීලා තියෙන්නේ. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය කෙනාව පික් කරලා හෑන්ඩ් පික් කරලා තෝරලා රිමාන්ඩ් කරපු යුගය අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ රාජපක්ෂවරු ගණනාවක් එදා මහින්ද රාජපක්ෂ මහත්තයෙන් ඉල්ලුවේ මොකක්වත් නෙමෙයි කරුණාකරලා තමුන් මේ දේශපාලන භූමිකාවෙන් විශ්‍රාම ගන්න. හැබැයි ඒකට එතුමා
කතාව අවසන්
කරන්න. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ පහුගිය අවුරුදු පහ තුල වෙච්ච දේශපාලන අකටුතුකම් අපි දැක්ක අත්විඳා. හැබැයි කිසිම වෙලාවක අපි බල්ලෙක් සපාකෑවා කියලා ආපහු අනිත් පැත්තට බල්ලව හපා කන්න යන්නේ නැහැ. ඒ නිසා තමුන්නාසලට බය වෙන්න දෙයක් නැහැ. අපි තමුන්නාසලට ප්‍රජායිති අවශ්‍ය කරන්නේ නැහැ. දැනටමත් ඔය පලිගත්ත දේශපාලඥගේ ප්‍රජායිතිය ජනතාව අහෝසි කරලා ඉවරයි. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ගාමිණී වලේබඩ මන්දිතුමා විනාඩි 9ක් කාලයක් තියෙනවා ඔතමට.
ස්තුතියි. මුල් ආසනානුරුද මන්ත්‍රීතුමනි, අද මේ 2015 ජනවාරි මාසයේ 8 දිනින් ආරම්භ වෙලා නොවැම්බර් මාසයේ 16 දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන් සහ මේ දේශපාලන පරිගණීම් පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සාකච්ඡාවට භාජනය කරන මේ අවස්ථාවේ වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. අපි දකිනවා මේ කාල පරිච්ඡේදයේ තුලදී අපිට සාකච්ඡාවට භාජනය කරන්න සිද්ධ වෙලා තිබෙන මේ කරුණු සමස්තය සැලකිල්ලට ගත්තාම මේ කොමිසමෙන් අනාවරණය කරගෙන තිබෙන විශාල කරුණු ගණනාවක් තිබෙනවා. ඒකට හේතුව තමයි යහපාලන රජය 2015 බලයට පැමිණිලා ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ යුගය අල්ලලා ඒ මහින්ද රාජපක්ෂ කියන නම ගෑවිච්චි සමස්තයට දේශපාලන වශයෙන් පලිගැනීමට ලක්කිරීම අභිමුව කරගත්තු චේතනාත්මක භාවය සහිතව පිහිටවපු කොමිසම් සභා ගණනාවකින් දේශපාලන පලිගැනීම ආරම්භ කරනවා. එම ආරම්භ කරලා ඒ වටේ හිටපු දේශපාලනඥයන්ගිනුත් මහින්ද රාජපක්ෂ යුගය තුල දේශපාලන අධිකාරීත්වයේ උසලපු අමාත්‍යවරු විදිහට කටයුතු කරපු විමල් වීරවංශ ඇමතිතුමාලා වගේ අය හිරගත කරමින් මේ දේශපාලන දඩේම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ කටයුත්ත එතනින් නතර වෙන්නේ නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මෙතනින් සිද්ධ වෙච්චි ලොකුම මේ රටට සිද්ධ කරපු අයහපත තමයි මේ කටයුත්තට සම්බන්ධ වෙලා හිටියේ මේ දේශපාලන පලිගැනීම් ව්‍යුහයට නායකත්වයේ දුන්නේ ඉතාමත්ම මේ ලංකාවට අපේ ශ්‍රී ලංකා රාජ්‍යයට අහිතකර විදිහට කටයුතු කරන කණ්ඩායමක් වීම තමයි මේ තියෙන බරපතලම අපරාධය. මොකද අපේ රටේ ඉන්නවා මේ සභාවේ මීට කලින් කතා කරපු ඇතැම් අවස්ථාවලදී අපි දැක්කා ඇතැම් දේශපාලන නායකයෝ විවිධ ආගමික මතවාද ඉදිරිපත් කරන කණ්ඩායමක් ඉන්නවා. මේ ශ්‍රී ලංකාව ලංකාවේ අය ඇර එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් ඇමරිකාවෙන් නැත්නම් යුරෝපයෙන් එහෙම නැත්නම් වෙනත් කොහේරි රටකින් ඇවිල්ලා මේ රට පාලනය කරනවා දැකීමේ අභිලාෂයෙන් පෙරම්පුරන එය තමන්ගේ ප්‍රාර්ථනාව බවට පත් කරගත්තු යම් කිසි කණ්ඩායමක් මේ සභාවෙත් නියෝජනය කරනවා ඔවුන් ක්‍රියාත්මකත්ව වෙමින් ඉන්නවා. අන්න ඒ කණ්ඩායමගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා කේන්ද්‍ර කරගත්තු දේශපාලන පලිගැනීමේ ව්‍යාපාරයක් ඒ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වුණා. අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ මෑතකදීත් අපේ පසුපෙළ මන්ත්‍රීවරු වගේම මේ කැබිනට් ඇමතිවරු වගේම රාජ්‍ය ඇමතිවරුන්ටත් ගැටළු සහගත තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. අද වෙනකොට රජයේ සංවර්ධන ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒ ගනු ලබන ප්‍රතිපත්ති ඒ ගනු ලබන සැලසුම් අනුමත කරන සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇතැම් අවස්ථාවලදී සහය ලැබෙන්නේ නැහැ. ඒ අයගෙන් ලැබෙන සහය අල්පයි කියලා. මෙන්න මේ තත්ත්වයෙන් රාජ්‍ය තුළ නිර්මාණය කළේ කවුද? 2015 දී බලයට පත්වෙච්චි මේ කණ්ඩායම විසින් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ මේ රජයේ නිලධාරීන් ජනාධිපති ලේකම්වරයාට විරුද්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාට විරුද්ධව අමාත්‍යංශ ලේකම්වරුන්ට විරුද්ධව ක්‍රියා කිරීම තුළ සමස්ත රාජ්‍ය සේවය බිහිතියකට ලක් කළා. සමස්ත රාජ්‍ය සේවකයන් පිරිසගේ කොඳු කඩලා දැම්මා. මේ අය පාලනය කරන්න ආයතන සංග්‍රහ තියෙනවා, මුදල් රෙගුලාසි තියෙනවා, චක්‍රලේක තිබෙනවා, වෙන ඒ සේවාවල ඉන්න අයගේ සේවා ව්‍යවස්ථා තියෙනවා, බඳවා ගැනීම ක්‍රම තියෙනවා. තවතරව ඒගොල්ලන්ගේ ආයතන ප්‍රධානීන් ඉන්නවා, ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙනවා. මේ අනාදි ආකාරයට විශාල වශයෙන් දැන් අපිට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රට පාලනය කිරීම සඳහා නොයෙකුත් දේශපාලන පක්ෂවලින් රජය පිහිටවන්න පුළුවන්. හැබැයි අපි පිළිගන්න ඕනි කාරණාව තමයි, නමුත් මේ රට පවතින්න ඕනි, මේ ආණ්ඩුව පවත්වාගෙන යන රාජ්‍යය පවතින්න ඕනි. ඒ රාජ්‍යය පවත්වන්න නම් රාජ්‍ය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න නම් රාජ්‍ය ප්‍රගමනය සිද්ධ වෙන්න නම් රාජ්‍ය නිලධාරී පැලැන්තිය මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අය ශක්තිමත් කරලා නිවැරදිව බය නැතුව තීරණ අරගෙන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්න ඕනි. ඒ සකස් කරලා තිබිච්ච ක්‍රමවේදයට ඒ නීති පද්ධතියට අභියෝග කරමින් ඒ නීති පද්ධතිය සත පහකට සැලකිල්ලට ගන්නේ නැතුව සමස්තය විනාශ කරලා දාලා ඒ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ රට මූණ දීලා තියෙන මේ අභියෝගාත්මක තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවකව වැඩ කරන්න බයයි. රාජ්‍ය සේවකව බලනවා මේ තීරණය ගත්තොත් මොකද්ද වෙන්නේ, කවදා හරි දවසක දේශපාලන පරිගැනීමකට ලක් වෙන්න පුළුවන්ද කියලා මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මම මේ සභාවට කියන්න කැමතියි මේ දේශපාලනය කරන්න එන ඕනෑම කෙනෙකුට දේශපාලන පරිගැනීමකට ලක් වෙන්න පුළුවන් දේශපාලනය කරන්න එන අය ඒක පිළිගන්න වෙනවා හිරේ යන්න වෙයි දඬුවම් විඳින්න වෙයි දේශපාලන පරිගැනීම වලට ලක් වෙන්න පුළුවන් හැබැයි රජයේ සේවකෝ රාජ්‍යයෙන් පරිගන්න බෑ රාජ්‍ය ආරක්ෂා කරන්න ඕනි නමුත් අපි දකිනවා මේ කොමිෂන් සභාජික පත් කළා ආණ්ඩුකම ව්‍යවස්ථාවට එරෙහිව යමින් රටේ නැති රටේ තියෙන කිසිම නීත්‍යානුකූල ව්‍යුහයකට අයත් නොවන ආකාරයේ ව්‍යුහයන් ගොඩනගා ගනිමින් රජයේ පොදු දේපල පාවිච්චි කරලා මේ සමස්ත රාජ්‍යයේ කොඳුනාරටිය කඩලා විනාශ කරලා දැම්මා එහි වන්දිය අද වෙනකොටත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට මේ රටපත් වෙලා තිබෙනවා ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි ඒ නිසා අපි කියන්න කැමැති මේ සභාව විසින් මේ තත්ත්වයේ තේරුම් අරගෙන මේ වහාම නිවැරදි කළ යුතු වෙනවා විතරක් නෙමෙයි අනාගතයේදී දේශපාලන නායකත්වයන් විසින් එහෙම නැත්නම් පත්වෙන බලයට පත්වෙන පක්ෂ
විසින් ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමාට
ස්තුතියි පත්වෙන විසින් මේ රාජ්‍යය පවත්වාගෙන යන රජයේ නිලධාරීන්ට ඒ ආයතනවලට ඒ ආයතන ව්‍යුහයන් වලට ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි වලින් පාලනය වෙන මේ අකණ්ඩ භාවය තහවුරු කරන්න පනවලා තිබෙන නීති රෙගුලාසි වලට පිටින් ගිහිල්ලා රාජ්‍ය අඩපණ කරන්න නොහැකි වන ආකාරයේ නීති සම්මත කර ගැනීම පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් එක දේශපාලන පක්ෂයක් ඇවිල්ලා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය වලට විරුද්ධව ඊළඟ රජය ඊළඟට පත් වෙන රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් අරව ක්‍රියාත්මක කරපු නිලධාරීන් හිරේ යවන තත්ත්වයක් මේ යහපාලන රජයේ කලාව වගේ කරන්න ගියොත් එහෙම මේ රට පවත්වාගෙන යන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් පහුගිය දිනක අපි මේ කණ්ඩායම් රැස්වීමේදී ගත්තා කෙලින්ම කතා කරලා කියුවේ මොකද්ද කිසි ආකාරයකට මේ මෙහි කියලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව නෙවෙයි ප්‍රජා අයිති අහෝසි කිරීම පිළිබඳව නෙවෙයි මෙයින් ඉගෙන ගන්න පුළුවන් පාඩම ඉගෙනගෙන මහජන නියෝජිතව විදියට නිවැරදි වෙන්න ඕනි කොහොමද මෙවැනි දේශපාලන පරිගැණීම් වලට ලක් නොවි කටයුතු කරන්න පුළුවන් කොහොමද අන්නේ විදියට කටයුතු කරන්න මේ ඉදිරියට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් එතුමා විසින් නියෝග නිකුත් කරන්න යෙදුනේ අන්නේ නිසා අපි කියන්න කැමති යහපාලන රජයේ කලා වගේ රජයේ සේවකයන්ගෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු අයගෙන් පරිගැනීමේ චේතනාවක් වෛරය පිළිවසා ගැනීමේ චේතනාවක් ඔවුන් හිරේ දැමීමේ චේතනාවකින් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ රජයේ ක්‍රියාත්මක නොවන බව අපි ප්‍රකාශ කරන්න කැමති වගේම මේ සිද්ධ වෙච්ච දේවල් නැවත සිද්ධ නොවන ආකාරයේ නීති අනපනත් මේ සභාව තුළ සම්මත කරගන්නත් සූදානම් බව ප්‍රකාශ කරමින් වේලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමා විනාඩි 11ක කාලයක් තියෙනවා ඔබතුමාට.
13ක් කියලා ඒක.
විනාඩි 11ක්.
බොහොම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. අද මේ කාරණය පිළිබඳ කතා කරද්දී 2015 ජනාධිපතිවරණ සමයට එනකොට විශාල සමාජ කතිකාවතක් තිබුණා. මේ රටේ ඉහවහාගිය දූෂණය ඉහවහාගිය භීෂණය පැහැර ගැනීම ඒ පිළිබඳව විශාල කතිකාවතක් තිබුණා. මේ රටේ විශාල වශයෙන් උගතුන් බුද්ධිමතුන් මහා සංඝරත්න සිවිල් සමාජයේ මේ සියලු දෙනා මේ කතිකාවතට එකඟ වෙමින් ඒ තිබිච්ච ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දිය යුතුයි කියන අනුමැතිය ලබා දුන්නා. ඒ ලබා දුන්න අනුමැතිය මමත් ඒ ආණ්ඩුවේ හිටව මන්ත්‍රීවරයෙක් හැටියට මමත් ඒක හරියටම අපේ අය කළාද කියන කාරණේ මගේ හිත තුල තියෙනවා. විවිධ ඩීල් විවිධ කණ්ඩායම් අතර ඒ තිබිච්ච අතහැට ගණදෙනු එක්ක අර දාන්න තිබිච්ච ප්‍රධාන නඩු ටික අයින් කරලා ඔය සීල් රේදි නඩු ඔය ටකරන් නඩු ඔය බට නඩු ටිකක් දාලා නිකන් චූටි හුරතලයක් දැමීම පිළිබඳව මගේ හිත තුලත් මට විශාල කනගාටුවක් තියෙනවා. අතටම අහුවෙන කාරණා අතින් අතට දැනෙද්දී ඒව අතහැරපු අය අපේ ආණ්ඩුවෙත් හිටියා. හැබැයි ලබා දෙන්නට අවශ්‍ය වෙන දරුවන් ටික ඒ පරීක්ෂණ හරියට ලබා දුන්නද කියන විවේචනය මං ගාව තියෙනවා. එතකොට මේ පිළිබඳව පරීක්ෂණ පටන් ගත්තා. නඩු පැවරුවා. මේ සඳහා විශේෂ ආයතන හැදුවා. දැන් අපි දැක්ක මේ සභාවේ සමහර මන්ත්‍රීතුවරු කිව්වා මේ බොරු පොලිසියක් හැදුවා, හොර පොලිසියක් හැදුවා. නෑ, ඒ මන්ත්‍රීවරයා මෙතන නෑ. ඒ හොර පොලිසිය, බොරු පොලිසිය, දූෂිත පොලිසිය, පොලිස් කොමිසම පිහිටවලා අපි තමයි ඒ පොලිසියට ආය ආපහු නිර්වස්ත්‍රව හිටව පොලිසියට අපි ආය ආපහු වස්ත්‍ර ඇඳුවා. දැන් මේ විස්ස සම්මත කරලා ආය ආපහු ඒ කමිෂන් සභාව අහෝසි කරලා ආය ආපහු පොලිසිය දේශපාලකයාගේ හෙංචයියෙක් වෙන තත්ත්වයට දැන් අද ආය පත් කරලා දිනනවා. එතකොට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අපි පිටව ඒක පිටව නීත්‍ය අනුකූලව ඒ පිළිබඳව අභියෝග කරමින් අධිකරණයට ගියා. අධිකරණයෙන් ප්‍රකාශ කළා මේක නීත්‍යානුකූල පිහිටවපු ආයතනයක් කියන එක. එතකොට හැබැයි කියන්නට ඕනේ අද රණවිල් වික්‍රමසිංහ මහත්තයලා අපි එක්ක නැතත් ඒ අයගේ කණ්ඩායම් යම් යම් ආකාරයට මේවා අත යටින් ඩීල් වලින් මේවා යටපත් කළත් හැබැයි මේ නඩු පැවරුවේ රණවිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි. මේ නඩු පැවරුවේ එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරිය මහත්තයා. එදා නීතිපතිවරයා හිටපු ජයන්ත ජයසූරිය මහත්තයා අද මෙරටේ අග විනිසුරවරයා. පසුකාලීනව හිටපු දප්පුලද ලිවරම් මහත්තයා අදටත් ඒ තනතුරු වල ඉන්නවා. ඒ නිසා මේවා මේ දේශපාලකව පවරපු නඩු නෙවෙයි. එතකොට දැන් අපිට ආරංචි වුණා දැන් මේ මේගොල්ලන්ගේ කමිටුව සාකච්ඡා කරද්දී මේ සඳහා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයාට, රාජිත සේනාරත්නට, රිෂාඩ් බදුරුදීන්ලා වගේ මෙන්න මේ අය අහු වෙන ආකාරයේ, මේ අය ගොනු වෙන ආකාරයේ නඩුවලට යන්න කියන උපදෙස් තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි අපේ කාලේ ගරු පාර්ලිමේන්තු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි බැලුවේ එහෙම නෙමෙයි. දූෂණය කළා නම්, භීෂණයක් ඇති කළා නම්, පැහැර ගැනීමක් ඇති කරා නම්, වංචාවක් කරා නම්, මෙන්න මේ කාරණාවලට අපි නඩු දාද්දි මේවට ගෑවිලා කොහේ 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 හරි හිටපෝ යම් යම් දේශපාලන චරිත, යම් යම් සිවිල් පුරවැසියන් ආයතන ප්‍රධානි සමහරවිට අහු වෙන්න ඇති. හැබැයි දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? වසර 200කට ආසන්න කාලයක් ඉතිහාසයක් තියෙන අපේ රටේ නීතිමය ක්‍රියාවලිය, අපේ රටේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ආපහු හැම ගහලා අනිත් පැත්තට හරවන්න හදන්නේ. එදා දප්පුලද ලිවෙරළ මහත්තයා, ජයන්ත ජයසූරිය මහත්තයලා ඒ අධිකරණය තුළ නීතිපතිවරු හැටියට ඉඳලා ඒ පවරපු නඩු ආපහු අධිකරණ වලින් වැරදිකාරය වෙලා ඒ ලැබිච්ච ධනුව අද ආයාපහු රිවර්ස් කරන්න හදනවා නම්, අද ආයාපහු ඒව අකුලන්න හදනවා නම්, මේක මුළු අධිකරණ පද්ධතියටම කරන සාහසික අපරාධයක් කියන එක තමයි මම මේ කියන්නේ. එක අතකින් අපි කනගාටු වෙන්න ඕනේ නැහැ. දැන් මේ පීබී ජයසුන්දර මහත්තයාට මේ රටේ කිසිදු වගකීම් තනතුරක් දරන්න එපාය කියනක අධිකරණ තීන්දුවක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව මේගොල්ලෝ එක පටන් ගත්තම පීබී ජයසුන්දර මහත්තයාට මේ රටේ ප්‍රධානම තනතුරක් ලබා දීලා තමයි මේ අය පටන් ගත්තේ. එතකොට මෙහෙම කරන එක හරිද කියන කාරණේ අපි කියනවා. දැන් මම මට මේ තියෙන කාලයත් එක්ක මේගොල්ලන්ගේ කතාව මොකද්ද? රණවිරෝ දඩයන් කළා, රාජ්‍ය සේවකයෝ දඩයන් කළා, මහා සංඝරත්නයේ දඩයන් කළා. මෙන්න මේ වගේ අය ආරක්ෂා කරන්නලු මේ කොමිසම දාලා දැන් මේපත් කරන්නේ. දැන් මූලාසනයේ මන්ත්‍රීවරුනේ මංගාව තියෙනවා දැන් ඒ කැබිනට් පත්‍රිකාව. මේක පටන් ගන්න අයසින් දාලා තමයි. පටන් ගන්න අයසින් දාලා. පටන් ගන්නකොට මුල් නඩු 7-8ක් තියෙනවා. පැමිණිලිකාර අද්මිරාල් වසන්ත කරන්නාකොට, රියර් අද්මිරාල් කේපී දසනායක, කමාන්ඩර් සුමිත් රණසිංහ වගේ රණවිරුවටියගේ නම් ටිකක් තියෙනවා. නම් 7-8කින් පස්සේ මෙන්න එනවා අයිසින් තට්ටුව ගියාට පස්සේ උදේගම්මන් පිරලාගේ මූල්‍ය වංචා, තාජුඩින්ගේ මරණ, කීප් නොයර්ලා, එක්නලි ගොඩල මුදල් අවභාවිතා කරපු ඒවා, මාටියක් ගහපු ඒවා, මිජ්ජානා ගණදරු, ඇවන්ගාඩ් ගණදරු, මේ හරහා බැඳිච්ච ගජමිතුරන්ගේ නඩු ටික ඊගාවට එනවා. මේක අර කේක් එකේ යට තියෙන්නේ ගජමිතුරන්ගේ ආරක්ෂාව. හැබැයි ඊට උඩින් දාලා තියෙනවා මහා සංඝරත්නය, රණවිරුවන්, මේ සියලු අය මෙන්න අයසින් ටික දාලා තමයි මේ බේරෙන්නේ. දැන් ගන්නකො උදේ ප්‍රභාත් ගම්මන්පිල මහත්තයලා මේ කරලා තියෙන්නේ. අර විදේශිකයෙක්ගේ ආයෝජන වලට අරපු මාටියා ඇරිල්ලෙන් අපි ඒවට දඬුවම් දිය යුතු නැද්ද? එතකොට දැන් එතකොට ආයෝජකයෝ, විදේශ ආයෝජකයෝ අපේ රටට එයිද? මෙහෙම සංචාරකයෝ අපේ රටට එයිද? මේ විදිහට වැඩ කරගෙන ගියපුවාම ඉතින් ඒව තමයි අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අහන්නට ඕනේ. එතකොට දැන් දරුවන් 11 දෙනෙක් පැහැරගෙනනේ. එතකොට ඒ දරුවන්ට දෙමව්පියන් නැද්ද? වේදනාවක් නැද්ද? එතකොට අපිට දරුවෝ නැද්ද? මේවට මනුස්සකම් ඉෂ්ට වෙන්න ඕනේ නැද්ද? ඉතින් මේ නිසා අපි අහන්නේ මේවට සාධාරණයේ ඉෂ්ට වෙන්නට ඕනේ. මේවා ලෝකේ බලාගෙන ඉන්නෝ. ඉතින් ඒ නිසා මේවා රණවිරුවෝද වෙනත් අයද කියන කාරණේ නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ අපේ රටේ ජාතික ධනෙ මහා පරිමාණයෙන් කොල්ල කාපු එක වැරද්දක් නෙමෙයිද? ඒ වෙනුවෙන් අපි කටයුතු කළ යුතු නැද්ද? එතකොට මේවා දේශපාලන පරිගැනීමද? ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ 69 ලක්ෂයෙන් ඡන්ද අරගෙන මේ 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 කරන්න හදන්නේ තමන්ගේ නඩු ටික බේර ගන්න කාරණේ කියන එකත් මම මේ අවස්ථාවේදී කියනවා. මම හොඳම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ජාතික රූපවාහිනියේ කොන්ත්‍රාත් මදනව මත හිටපු මාකටින් මැනේජර්ව ඔහු නැවතපත් කළේ නැහැ. ඔහු නැවතපත් කළේ නැත්තේ ඔහුගේ කොන්ත්‍රාත් කාලය ඉවර වුණ නිසා. එතකොට ඒකට බලපාපු තව කාරණාවක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයලා ජාතික රූපවාහිනියට ලොකු පොල්ලක් තියලා තිබුණා ජනාධිපතිවරණදී දාපු වෙළඳන්නේ මෙන්නේ. එතකොට ඒ ලොකු පොල්ල ඒ ලොකු ගෙවිය යුතු ලොකු හිඟ මුදල ඒක සඳහා හිටපු ඒ මාකටින් මැනේජර් ඔහු නැවත සේවයට පත් කළේ නැහැ. ඔන්න දැන් මේගොල්ලන්ගේ කමිටුවෙන් ඔහු නිර්දෝෂී කරලා තියෙනවා. නැවත සේවයේ පිහිටවන්න හිඟ වැටුප් ලබා දෙන්න නිදොස් කොට සලකන්න මොකද දැන් මේ. එතකොට දැන් ඒ පිළිබඳව පැමිණිලි කරපු ඒ වෙනකොට ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම දැන් වරදි කරුවෝ. එතකොට පැමිණිලි කරපු පුද්ගලයා වරදි කරුවෝ.
මොකද මන්ත්‍රීතුමා පොයින්ට් ෆෝර් එක
සඳහන් කර සිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා රූපවාහිනී නායකට විශාල මුදලක් ගෙවන්න තියනවා කියලා. මට පොඩ්ඩ දැනගන්න පුළුවන් මේ මුදල කොච්චරද කියලා.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි මන්ත්‍රීතුමා කතා කරන්නේ.
ඔව් ඔව්. ඒක මම තමුන්නාසර දෙන්නම් කුලිය පිටියන ගම. එතකොට කුලිය පිටියෙන් දෙන්නම්. එතකොට දැන් ධාතික රූපවාහිනියට විශාල අලාභයක් කරව පුද්ගලයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නකොට ඒ පිළිබඳව පැමිණිලි කරන පුද්ගලයා ඒ ධාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් වැරදි කරව වෙනවා. වැරදි කරව පුද්ගලයා නිවැරදි කරව වෙනවා. මේක උදාහරණයක් විතරයි ගරු මන්ත්‍රීතුමනි. මම ඔබතුමාට මම ඒක කියන්න ඕනේ. එතකොට දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ඔහු කලකට වහලු කලකට රස වෙනවාලු චරිතයක්. කාලයකට කණ්ඩායමකට හොඳයි කාලයකට කණ්ඩායමකට නරකයි. දැන් මේ දවස්වල විජේදාස රාජපක්ෂ මහත්තයා අපිට හරි ෂෝක්. හැබැයි ඒකම පහුගිය දවස්වල විජේදාස රාජපක්ෂ මහත්තයා ওই ආණ්ඩු පක්ෂයේ දැනට ඉන්න කණ්ඩායමට හරි ෂෝක්. ඉතින් මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයා මේ දවස්වල අපිට හොඳයි. දැන් පහුගිය දවස්වල 2016 කාලේ විජේදාස රාජපක්ෂ මහත්තයා මේ සම්බන්ධයෙන්
බොහොම ප්‍රකාශ විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමා.
ඔව් ප්‍රකාශ ටිකක් කළා. ඉතින් විජේදාස රාජපක්ෂ මහත්තයා එතුමා කියනවා දැන් මේ මේ ප්‍රජා අයිතිය අහෝසි කරන මේ වගේ දේවල් කරන්න එපා. මේ රට ලේවිලක් කරනවා කියලා තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා කියන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මට දැන් තියෙන කාලේ අඩු නිසා මේවා කරලා අපිව බය කරන්න බෑ. අපේ ප්‍රජා අයිතිය හෝ මොන දේ හෝ දැන් අද හරියෙන් ප්‍රාන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න විශාල වැඩ කටයුත්තක් තියෙනවා. රංජන් රාමනායක මහත්තයා හිරේ දාලා තියෙනවා. මේවා ඇත්ත කතා කරපුවාම මේවා අපිව මර්ධනය කරන්න බෑ. මේ දැන් අලුත්ම දේවල් දැන් සීනි වංචාවක් සිද්ධ වුණා. මේවා එලි කෙරුවා ඇන්ටිජන් පොල්තෙල් මේවා අපි එලි කරන්නට ඕනි. දැන් ආණ්ඩුව මම ඔබතුමාට දැන් කියන්නම්. දැන් ආණ්ඩුව අලුතෙන්ම ලෑස්ති වෙනවා මේ රූපවාහිනී ඩිජිටල් කරන එකට. මේක තමයි දැන් අලුත් මේක. රූපවාහිනී ඩිජිටල් කරන එකට දැන් ආණ්ඩුව අලුතෙන්ම ලෑස්ති වෙනවා. දැන් ජපාන් රටත් එක තමයි දැන් මේ ජපානයෙන් ලැබෙන ණය මුදලක් එක තමයි දැන් මේ රූපවාහිනී ඩිජිටල් කරණයට යන්නේ. දැන් සිස්ටම් චේන්ජ් දැන් රූපවාහිනියේ සිස්ටම් චේන්ජ් එකකට යන්නේ යනවා. දැන් මේගොල්ලෝ ආවේ රූපවාහිනියේ සිස්ටම් චේන්ජ් එකකට නෙමෙයි රටේ සිස්ටම් චේන්ජ් එකකට තමයි මේගොල්ලෝ බලයට ආවේ. හැබැයි දැන් ඉතාමත්ම හදිස්සියේ දැන් මේගොල්ලෝ සූදානම් වෙන්නේ රූපවාහිනියේ සිස්ටම් චේන්ජ් එකකට තමයි දැන් සූදානම් වෙන්නේ. දැන් මේකට ගරු මූලාසනේ මන්තුම රජයට විශාල පිරිවැයක් දරන්න වෙනවා. දැන් අත්තරම මම අහන්නේ මේ වෙලාවට අපි මේ වෙලාවේ අපිට අවශ්‍යතාව තියෙන මේ ඩිජිටල්ද රටේ මිනිස්සුන්ට කන්න නැහැ. රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටලා නිෂ්පාදන ක්‍රියාවලිය සියල්ල විනාශ වෙලා. දැන් ජපානයෙන් අපිට සහන ණයක් විදිහට අපිට අර ලයිට් රේල්වේ ඒ පද්ධතිය හදන්න අපිට සහන ණයක් ලැබුණා. මේගොල්ලෝ ඒක එපා කියනවා. මොකද ඒ සැහැල්ලු දුම්රිය මාර්ග වැඩසටහන කැන්සල් කළේ. ඒකේ අපි මේ රටේ
ප්‍රධානමගේ කාලය අවසන්
මට තප්පර 30ක් දෙන්න මම අවසන්
කරා. ඒ රටේ
පරිපාලන නගරයත් එක්ක අනිකුත් ප්‍රධාන නගර සම්බන්ධ කරලා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න. ඉතින් ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න ඒ තිබිච්ච සැහැල්ලු ණය ක්‍රමය අවශ්‍ය කරලා අද ලොකු ණයක් අරගෙන අපේ රටේ රූපවාහිනී සිස්ටම් එක චේන්ජ් කරන්න හදනවා.
එතකොට මේ අපිට එන්නේ හොඳම දේද? මේවා බාර දෙන්නේ කාටද? එතකොට මේ වගේ නා අත යටද ගණදෙනු කොහෙද තියෙන්නේ?
මොකක්ද
මිනිස්සුන්ට කන්න මට තප්පර 10ක්. මේ රටේ මිනිස්සුන්ට කන්න අඳින්න ජීවත් වෙන්න සෞඛ්‍ය පහසුකම් නැතුව මැරෙන්න යන වෙලාවක රෝමය ගිනි ගන්නකොට මෙන්න නීරෝ වීණා වාදනය කරනවා. ජපානයෙන් අධික මුදලකට ණයක් අරගෙන රූපවාහිනියේ සිස්ටම් චේන්ජ් එකක් කරන්නේ.
ඒ නිසා
දෙවියන්ගේ පිහිටයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු උදයාන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා විනාඩි 9 කාලයක් තියෙනවා තුමන.
ස්තුතියි මූලාසන ආරුඩ ගරු මන්ත්‍රීතුමනි. 2015 2019 කාල සීමාව තුළ දේශපාලන පරිගැනීම් සම්බන්ධ විමර්ශනයකට පරීක්ෂා කිරීමේ කොමිෂම ජනාධිපති කොමිෂම සම්බන්ධ අවසන් තීන්දුව සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට විවාදයට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි අද උදේ ඉඳලා දැක්කා මර ලතෝනි ඇහුවා දුක් ගැනවිලි ඇහුවා කඳුළු සැලමින් අඬනවා අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු තමන් කරපු දේ තමන් ඉස්සරහට පළ දෙන්න එනවා කියලා තමන් විසින් බයක් නිර්මාණය කරගෙන මේ අදාළ කොමිෂන් වාර්තාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ඔවුන් මරණාසන්න රෝගීන් වගේ අද කෑ ගහන්නට පටන් ගත්ත උදේ දවල් හවස් වෙනකන් මම හිතන්නේ තමන්ගේ හෘද සාක්ෂිය දෙස් දෙනවා තමන් කරපු වැඩවලට තමන් කරපු වැරදි වලට තමන් ගත්ත වැරදි තීන්දුව తీරන වලට 2015 යහපාලන ආණ්ඩුව එනකොට ඔවුන්ට අරමුණක් තිබ්බා අපි හැමෝම කියන අරමුණක් තිබ්බේ නැහැ කියලා හැබැයි මම දකින්න අරමුණක් තිබිලා තියෙනවා කියලා ආරක්ෂාව පිළිබඳ අරමුණ තමුන්නාන්සලා පුදුම වෙයි පාස්කු ප්‍රහාරයෙන් මිනි 300ක් මැරෙනකොට 500ක් මැරෙනකොට ආරක්ෂාව ගැන මම මොකද්ද කතා කරන්න කියලා. ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ අරමුණක් තිබ්බා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඔවුන්ට තිබ්බ තර්ජනය තමයි ඔවුන් දැක්කේ මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ බලවේගය. මහින්ද රාජපක්ෂයන්, ගෝඨාභය රාජපක්ෂයන් ඒ බලවේගයත් එක්ක ඉදිරියේ සටන් කරන්නට බැරි බව දන්න ඔවුන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමද කටයුතු කරන්න කියලා ප්ලෑන් එකක් ගහගෙන ආවේ. ඒ වගේම අනාගත නායකත්වයේ නාමල් රාජපක්ෂ යෝජිත රාජපක්ෂ ප්‍රමුඛ බලවේගයන්ගෙන් තමන්ගේ අනාගතය කොහොමද ආරක්ෂා කරගන්නේ කියන ඒ අරමුණ ඇතුව වුණ ආවේ. ඒ වගේම ප්‍රාදේශීය දේශපාලඥයන් තතුව තමන්ගේ ස්වාධීන අරමුණ තිබ්බා ප්‍රේමලාල් ජයසේකර වැනි දුමින්ද සිල්ලලා වැනි අයගෙන් කොහොමද පලි ගන්නේ පලි අරගෙන ඔවුන් දේශපාලන ගමන නවත්වන්නේ කියලා. මේ ආපු ගමන තුළ පහුගිය 2010 2015 වකවානුව තුළ හිටපු රාජ්‍ය නිලධාරීන් ඒ වගේම රාජ්‍ය ලේකම්වරුන් ප්‍රමුඛ ඒ වගේම බුද්ධි අංශයේ නිලධාරීන් ඒ වගේම ආරක්ෂක අංශයේ නිලධාරීන් ප්‍රමුඛ කණ්ඩායමෙන් පලි අරගෙන ඔවුන් යටපත් කළා තමන්ගේ දේශපාලන ගමන යන්නේ කොහොමද කියන අරමුණ තමයි ඔවුන්ට තිබ්බේ. එහෙම නැතුව දේශීය ආරක්ෂාව කොහොමද තහවුරු කරන්නේ? ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? ජාතික ආර්ථික ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අරමුණක් වගකීමක් ඇතුව නෙමෙයි ඔවුන් බලයට ආවේ. ඔවුන් එනකොට මුලින්ම තීරණය කරනවා තමන්ගේ බලයට බාධා වන පිරිස කොහොමද දේශපාලන කරලියෙන් අයින් කරන්නේ පරිපාලන කරලියෙන් අයින් කරන්නේ කියලා. ඒ සඳහා අවශ්‍ය නියාමනය ක්‍රමවේදී ඔවුන් සකස් කරනවා. ඒ තුල නීති විරෝධී ආයතන සකස් කරනවා. ඒ නීති විරෝධී ආයතන තුලට දූෂණ විරෝධී කමිටුව, ඒ වගේම ජාතික විධායක සභාව, ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව ආදී කමිටු සකස් කරමින් ඒ සඳහා මේ පරාදීන දේශපාලඥයන් 13 දෙනෙක් එකතු කරගෙන ඔවුන් උත්සාහ ගන්නවා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්නට. ඒ දඩයම් කරපුගේ ප්‍රතිඵල තමයි මේ විලුම් තුනකින් යුක්ත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කොටස් වල දැක්වෙන්නේ. තමුන්නාසිරට මතක ඇති මේ ඉලක්කගත පුද්ගලයන්ට නඩු පැවරීම සඳහා ඔවුන් කොච්චර දුරට සූක්ෂම වෙලා තියෙනවද කියලා කියනවනම් ඔවුන් තමන්ගේ මුල් අරමුණු තුළ දේශපාලඥයන් 15 දෙනෙක් නිලධාරීන් 15 දෙනෙක් අරමුණු කරගෙනයි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමා කිව්වා ඔවුන් පොලිසියට අවශ්‍ය ගෞරවය දීලා ගලවලා තිබ්බ ඇඳුම් ඇඳුවා කියලා. මම නම් දැක්කේ පොලිසිය ඇඳුම් ඔළුවෙන් ගලවලා තියනවා කියලා මේ වාර්තා පරිශීලනය කරනකොට. පොලිසිය ඇඳුම් විතරක් නෙවෙයි ආරක්ෂක අංශේ බුද්ධි අංශේ සියල්ලම හීන කරලා මේ රටේ ජාතික ආරක්ෂාව බිඳුවට දාපු පරිපාලනයක හිටපු නායකයෝ විදිහටයි ඔවුන් අද මේ ලැජ්ජාවක් නැතුව මෙතන ඇවිල්ලා කෑ ගහන්නේ කිඹුල් කඳුළු හෙලන්නේ. ඒ වගේම මෙතෙන්දී ප්‍රකාශ කරා තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීවරයා ගම්මන්පිල අමැතිවරයා සම්බන්ධයෙන් ඔහුගේ නඩුව සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කොටගෙන වැරදි කරුණු සමාජගත කිරීම මං හිතන්නේ දැන් පුරුද්දක් විදිහට යනවා මේ මාධ්‍ය සංදර්ශන වලට මේ කරුණු ඉදිරිපත් කරන්නට. බ්‍රයන් ෂැඩික් කියන පුද්ගලයා අධිකරණ ඉදිරියේ පිළිගත් අහු කරපු ප්‍රකාශයේ බොරු ප්‍රකාශයක් කියලා. ඔහුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔහුට අවවාද කරලා මුදා හැරලා තියෙනවා ඔහු බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් මේවන් කරුණු පාර්ලිමේන්තුව තුළ වැරදි සහගත කරුණු ජනමාධ්‍ය ඔස්සේ ගෙන යාමට උත්සාහ කිරීම මම හිතන්නේ අපි නවත්තන්න ඕනේ ගරු මූලාසනාරූඪ කතා මන්ත්‍රීතුමනි මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායට වැරද්දක් ජනතාවට හැමදාම වුන් කරේ තමන්ගේ මතය මාධ්‍ය ඔස්සේ ගෙනහිලා තමන් කරන ජරා වැඩේ ජඩ වැඩේ ඒ කුප්‍රකට පලිගැනීමේ ක්‍රියාවලිය ගිනියාඹු තමයි කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා අපිට මතකයි ඔවුන්ගේ ජාතික විධායක සභාව කියන එක තුළ ඔවුන්ගේ අරමුණ වුණේ මේ පුද්ගලයන් ග්‍රහණය කර ගැනීමට යන අවස්ථාව තුළ යම්කිසි තැනැත්තෙක් ඔහුට සම්බන්ධ යම්කිසි නඩුවක් හෝ චෝදනාවක් ඇත්නම් පළමුකොටම ඔවුන් උත්සාහ කරේ මාධ්‍ය සංදර්ශනයක් තියලා ඔහුව සමාජගත කරන්නට මේ මාධ්‍ය සමාජගත කිරීම ඔහු අත්අඩංගුවට ගැනීම අධිකරණයට ගැනීම ඒ වගේම ඔහු සිරගත කිරීම දක්වා ව්‍යාප්ත කරන්නට ඔවුන් මාධ්‍ය සංදර්ශන මගින් ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක කිරීමේ යම්කිසි අරමුණක් තිබ්බා. ඒ අරමුණ තමයි සමාජ විරෝධීනයක වළක්වා ගන්න. මේ වැරදි කටයුතු හැමෙලෙම ජනතාවගේ මනසට දාලා මොවුන් වැරදිකරුවන්, බොරුකරුවන්, හොරුන් කියන මානසික තත්ත්වය ජනතාව තුළ ඇති කළා. තමන්ට පිළිගන්න ඕනෑකින් කූට විදිහට ජටින් පිළිගැනීම තමයි ඔවුන් ක්‍රියාත්මක කරේ. ඒ හින්දා තමයි අර අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සම්බන්ධීකරණ යටතේ නායකත්වය යටතේ තිබ්බ. ෂණික ප්‍රතිචාර කමිටුව ක්‍රියාමාර්ග ගන්නතෙක් මුදල් අපහරණය පිළිබඳ චෝදනා ජනමාධ්‍ය ඔස්සේ නිරතුරුව දිගින් දිගට ගෙන යා යුතුයි කියලා ඔවුන් තීන්දුව తీරන අරන් තිබ්බේ. ඒ සඳහා ඔවුන් මේ උත්සාහ කරමේ කූට ක්‍රමවේදය තුළ ඔවුන් උත්සාහ කරේ ජනතාවගේ හඬ නවත්තන්නට. හැබැයි ඔවුන්ට ඒක පාරාවලල්ලක් වුණ බව මං හිතන්නේ ඔවුන් දැන් අවබෝධ කරගෙන ඉන්නවා. ඔවුන්ගේ නායකයා අද දේශපාලන වශයෙන් පාපිස්සල වැටිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අසුනක් මාස 8ක් හිස්සලා තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉඳ ගන්නට කොන්දපණ නැති නායකත්වයක් රනිල් වික්‍රමසිංහගේ තිබ්බේ. ඒ වගේම ඔහු වටේ හිටපු අය අද මේ අඬන්නේ තමන්ගේ වැරදි වහගන්නට තමන්ගේ වැරදි තුලින් කරපු දේවල් ඉදිරියේදී පටිසන්දේ කියන තමන්ගේ ඒ බිය මේ
පාර්ලිමේන්තුවට.
ඒ වගේම මම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දිල්රොක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සුහද ගම්ලත් රවි වෛද්‍ය අලංකාර වැනි රජයේ නිලධාරීන් තනතුරු හෙබුවන් ඔවුන් ප්‍රකාශ කරපු කරුණුත් දෙක තේරෙනවා. කුමන ආකාරයෙන්ද මොවුන් පලිගැනීම් ක්‍රියාත්මක කරේ කුමන ආකාරයෙන්ද නිලධාරීන්ට දේශපාලඥයන්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට හිංසා පීඩන කරේ කියලා. ඒ වගේම ශානි අබේසේකරලා ඔස්සේ වැරදි සාක්ෂි ඉදිරිපත් කළා. වැරදි සාක්ෂි අධිකරණයට ගෙනහිල්ලා අධිකරණයේ විනිශ්චකාරවරුන් අසරණ කරලා තීන්දුව තීරණ ගන්නට ඒ වගේම අධිකරණ විනිශ්චකාරවරුන් ගලග්‍රහයට අරගෙන ධම්මික හේමපාල වැනි විනිශ්චකාරවරුන් තමන්ගේ පරිපාලනය යටතේ අරගෙන ඔවුන් හිර කරගෙන තමන්ට අවශ්‍ය තීන්දුව තීරණ ගන්නට ඔවුන් රෑ 10 12 වෙනකම් උත්සාහ ගත්තා. ඒ වගේ ප්‍රතිඵල විදිහට ප්‍රේමලාල් ජයසේකර ඒ වගේම දුමින්ද දිසානායක වැනි අයට සිරපත් කරන්නට පවා සිද්ධ වුණා. මම හිතන්නේ මේවා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා කරයි කොහොමද වැරද්ද කියලා. ඒ හින්දා තමයි අද උදේ ඉඳලා මේ අඬන්නේ විලාප දෙන්නේ මරලා තෝනි දෙන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. හිතේ ඉන්න අපරාධකාරයාට දඬුවම් දෙන්නට නීතිය සූදානම් නැහැ. නිවැරදි අපරාධකාරයාට දඬුවම් දෙන්නටයි නීතිය කියන එක තියෙන්නේ. නීතිය රැඟිලි ගහන්න නැතුව සිස්ටම් එක චේන්ජ් කරන්නට මේ වර්තමාන ජනාධිපතිවරයාටත් වර්තමාන ආණ්ඩුවටත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ හින්දා තමයි අපි බලයට ආපු ගමන් තනතුරු වලන කිසිම නිලධාරියෙක් වෙනස් කරේ නැත්තේ. ඔවුන් එක්ක අපි මේ ගමන යන්නේ. හැබැයි අපිට මතකයි
2015 වෙනකොට ඔගේ කාලය අවසන්.
1 minute please. 2015 බලයට එනකොට අග්‍ර විනිශ්චකාර මොහන් පීරිස් මැතිතුමා එක මොහොතින් ඉවත් කරන්නට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන්න ක්‍රියාත්මක වූ පිරිසක් තමයි යහපාලන නඩේ කියන්නේ. ඒ වගේම මට මතකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුල සේනාරත්නයන් ප්‍රමුඛ සියලුම උපකුලපතිවරුන් එක පෑන් පහරින් ඉවෙනස් කරන්නට ඔවුන් ක්‍රියාත්මක වුණා. හැබැයි අපි ඒ ජඩ වැඩේ කරලා නැහැ. ඒ ජඩ වැඩේ කරන්නේත් නැහැ. හැබැයි හෘද සාක්ෂියට එකකව මේ විපක්ෂය දැනගන්නට ඕනේ. තමුන් නාන්සලා කරපු දේවල් අද තමුන් නාන්සලාගේ හදවතට වද දෙනවා නම් මට මතකයි
බොහොම ස්තුති මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න.
ඒ සම්බන්ධයෙන් තමුන් නාන්සලාගේ හෘද සාක්ෂියට කතා කරලා තමුන් නාන්සලා කරපු වැරදි නිවැරදි කරන්න උත්සාහ කරන. හැබැයි අපි ඒ ජඩ වැඩේ කරන්නේ නැහැ කියලා විශ්වාසය නාන්සලාට දෙමින් නවතින බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුති. ගරු සංජීව ඉදිරිමාන්න මන්ත්‍රීතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා ඔබතුමාට.
විනාඩි කීයද?
7යි.
ගරු සභාපතිතුමනි මම මේ විවාදයට එකතු වෙන්නේ
පරපීඩන මානසිකත්වයට කොන්දේසි විරහිතව විරුද්ධ මිනිහෙක් විදියට. දේශපාලන පලිගැනීම් කියන යෙදුම ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඇතුළට අරගෙන ආවේ 1977 UNP ආණ්ඩුව. රටේ පොලිසියට නිවාඩු දීලා ප්‍රතිපාක්ෂිකයන්ට ගහලා මරලා ගෙවල් ගිනි තියපු ආණ්ඩුවක් විදියට තමයි 77 ආණ්ඩුව ලෝක දේශපාලනය තුළ අසාධුලේඛනගත වෙලා තිබෙන්නේ. ජයග්‍රාහකයා විසින් පරාජිතයාව පීඩාවට පත්කිරීම, තලා පෙලා මරා දැමීම, දියුණු මානව ශිෂ්ටාචාරය විසින් ඒක මතිකෝ බැහැර කල්ලා දැන් සියවස් ගණනාවක් පහු වෙලා තියෙන. ඒසේ වුවත් 2001 UNP ආණ්ඩුව ආව වෙලාවෙත් අපේ මිනිස්සුන්ට ගැහුවා, අපේ මිනිස්සුන්ගේ රස්සාව නැති කළා, අපේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ විතරක් නෙවෙයි, 2001 UNP ආණ්ඩුව අපේ මිනිස්සු 60 දෙනෙක් මැරුවා. අපි හිතුවා මේ අලු ගෝසුවන්ගේ ලේ පිපාසය.
Order please. Honorable Premnath Sidolawatta will take the chair.
අපි හිතුවා ඒ අලුගෝසුවන්ගේ ලේ පිපාසය පරපීඩිත මානසිකත්වය 2001 ආණ්ඩුවෙන්වත් නතර කරයි කියලා. නමුත් 2015 යහපාලන සලුව ඔළුවේ පොරවගෙන ආපු මේ ආණ්ඩුව දේශපාලන පලිගැනීම්වල අලුත්ම මොඩර්න් වර්ෂන් එකක් මේ රටට අඳුන්නා දුන්නා. ඒ වෙනුවෙන් පලිගැනීම සඳහවන විශේෂිත ආයතන ත්‍රිකෝණයක් මේ උදවිය හඳුන්නා දුන්නා. එක, ජාතික විධායක සභාව; දෙක, දූෂණ විරෝධී කමිටුව; තුන, පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය. මේ ආයතන තුනම ස්ථාපිත කරන ලද්දේ නීති විරෝධී ආකාරයෙන්. ඒ වගේම බටලන්දේ ඩියුටියම මේ ආයතන තුන විසින් හරි අපූර්වට කළා. දූෂණය, නාස්තිය, මහජන මුදල් පරිස්සම් කිරීම පිළිබඳව පුරස්සාරම් දොඩලා බලයට ආපු මේ ආණ්ඩුව දේශපාලන පලිගැනීම් වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැයශීර්ෂයෙන් වෙනම සල්ලි වේදම් කළා. චම්පික රණවකගරු හිටපු ඇමතිතුමා 2015 ජනවාරි 21 හෝ ඊට ආසන්න දිනයක ඉදිරිපත් කළ කමිටු නැතනම් යෝජනාවක් අනුව තමයි දූෂණ විරෝධී කමිටුව නිල වශයෙන් ස්ථාපිත කළේ. ඒක හිටපු මහත්තුරුන්ගේ නම් ටික මෙතන කියවෙච්ච නිසා මම ඒ නම් ටික කියන්න යන්නේ නැහැ. ඊට අමතරව නිලධාරීන් 44 දෙනෙකුගේ කමිටුවක් ඊට සහායක රාජ්‍ය සේවකීන් විදිහට අනියුක්ත කරලා තිබුණා. පොහොර සහනාධාරයේ කපපු යහපාලන ආණ්ඩුව, මිනිස්සුන්ගේ පින්පඩියත් කපපු ආණ්ඩුව, එදා දූෂණ විරෝධී කමිටුවේ එක මිනිහෙක් වෙනුවෙන් විතරක් රුපියල් 12,85,167.23 පඩි ගෙවලා තිබුණා. ආණ්ඩුවක් යම් ආයතනයක් පත් කළාම ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඒ සමාජිකයන් පරිපූර්ණ ලෙස වගකීම බාරගත යුතුයි. නමුත් ජාතික විධායක සභාව ගැනත්, දූෂණ විරෝධී කමිටුව ගැනත් ඒක සමාජිකයන්ගෙන් ප්‍රශ්න කළාම ඒගොල්ල දුන්නේ බබාපාට උත්තර. අද චම්පික රණවක ඇමතිතුමා මං අහගෙන හිටියා කියනවා ඒ කමිටු රැස්ුණාද කියලාවත් එයා දන්නේ නැලු. මෙන්න එතුමාලා දුන්න උත්තර. ගරු සභාපතිතුමනි, මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ දේශපාලනයේ අද්විතීය මිනිසෙක්. දේශපාලනයේ තුල මනුෂ්‍යත්වය උත්කර්ෂයට නංවපු නායකයෙක් විදියටයි මහින්ද රාජපක්ෂ මහත්තයව මේ රටේ මිනිස්සු පිළිගන්නේ. නමුත් එවැනි නායකයෙකුට එදා ජනවාරි 8 ආණ්ඩුව එතුමන්ගේ දරුවෝ හිරේ දැම්මා, සහෝදරයන් හිරේ දැම්මා, එතුමන්ලගේ වක්කම් හොයන්න අවසානයේදී මැදමුලන මහගෙදර පොළව හාරපු අතීතයක් මේ රටේ තිබුණා. යහපාලනය විසින් හිරේ දාපු විශාල පිරිසක් අදටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මට මතකයි එදා බැසිල් රාජපක්ෂ මැතිතුමාව හිරේ දාපු දවස. ගරු සභාපතිතුමනි, ඒ රාත්‍රිය ඔබත් එතන හිටියා. එතුමන්ව රැගත් බන්ධනාගාර බස් රථය කඩුවෙල උසාවියේ ගේට්ටුව පහු කරනකොට වෙලාව රෑ 1යි කාලයි. හඳ පානේ නඩු අහපු ඒ දූෂිත අතීතයේ පිළිබඳව මේ විපක්ෂය ලැජ්ජාවට පත්විය යුතුයි. ඔවුන් මේ පලිගැනීම තුළ මූලික කාරණා දෙකක් අපේක්ෂා කළ බවයි මගේ හැදෑරීම අනුව මගේ තේරුම් ගැනීම. එක, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරිපූර්ණ ලෙස නිෂේධනය කර දැමීම. නමුත් එය සාර්ථකයි. අංක දෙක, 2015 බලයට පත්වෙන්න සහය දුන්න ඊනියා ජාත්‍යන්තරයේ සහ ඩයස්පෝරාව සතුටු කිරීම තමයි මොවුන් මේකෙන් අපේක්ෂා කළේ. එදා යහ පාලන වදකීන් විසින් මෙරට හැම ශේෂ්ත්‍රයකම මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ හැමෝටම දසවද දුන්නා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා, දේශපාලන නායකයෝ, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් පමණක් නෙවෙයි රණවිරුවන්ව පවා මේ දණ්ඩණයට යටත් කළා. මේ රණවිරු දඬුවමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි ගරු සභාපතිතුමනි පාස්කු ඛේද වාචකය නිර්මාණය වන්නේ. ඔවුන්ගේ මේ දේශපාලන දඩයම තුළ මේ රටේ සමස්ත ජාතික බුද්ධි සේවාව අකර්මණ්‍ය වුණා. ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂා බිඳුවට බිම වැටුණා. ඒ තුළ තමයි පාස්කු ප්‍රහාරකින් තමන්ගේ ගොදුරු හොයාගෙන ගියේ. එනිසා මේ දේශපාලන පලිගැනීමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ පාස්කු ප්‍රහාරයේ බොහෝ තැන් අපට විග්‍රහ කරගන්න සිදුවන බවත් මං මේ සභාවට සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මේ කුරිරු ප්‍රහාරය සම්බන්ධව ඊයේ මේ සභාව තුළ ඇතුණු තත්ත්වෙත් අපිට අමතක කරන්න බෑ. ඒ ප්‍රහාරය වළක්වා ගන්න අසමත් වුණා විතරක් නෙවෙයි, ප්‍රහාරයෙන් පස්සේ මාස 7ක්
අවසන් කරන්න
ආණ්ඩු කරපු ඒ උදවියට ඒකේ වින්දිතයන්ට යුක්ති ඉටු කරන්න බැරි වුණා. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න බැරි වුණා විතරක් නෙවෙයි, ඊයේ මේ උත්තරීතර සභාවට කළු ඇඳගෙන මරු ඇවිදින් නාට්‍ය රඟ දක්වන ආකාරය අපි දැක්කා. මේ මහත්තුරුන්ගේ දේශපාලන ප්‍රචණ්ඩත්වය තවම අවසන් නැති බව අපට පසක් කළ හරීන් ප්‍රනාන්දු රිස්සුති කරමින් මමගේ කතාව අවසන් කරනවා. පොමිසුති මේ අවස්ථාව ලබා දුන්නට
ස්තුතිගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා, ඔබට විනාඩි ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
சபைக்கே தலைமை தாங்குகின்ற சபை தலைவர் அவர்களே, அரசியல் பழிவாங்கல் என்ற இந்த தினத்தினுடைய வேலை விஷயத்திலே பொதுவாக 1977 முதல் அரசியல் பழிவாங்கல் இந்த நாட்டிலே நடந்து கொண்டிருக்கின்றது. அப்பொழுது இருந்த ஐக்கிய தேசிய கட்சி அரசாங்கமாக இருந்தால் என்ன, அதற்கு பிறகு வந்த ஸ்ரீலங்கா சுதந்திர கட்சியாக இருந்தால் என்ன, மாறி மாறி வருகின்ற அரசாங்கங்கள் தன்னுடைய அரசியலிலே பழிவாங்குகின்ற நிலைமையை உண்டாக்கி வருவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த பழிவாங்கல் அநேகமாக அரசாங்க சேவையில் இருக்கின்ற அரசாங்க உத்தியோகத்தர்களையும் சிடிபி இலங்கை போக்குவரத்து சபை, அதே போக ரயில்வே டிபார்ட்மெண்ட், டிஸ்ட்ரிக்ட் டிபார்ட்மெண்ட், சத்தோச போன்ற திணைக்களங்களிலே இந்த பழிவாங்கல் நிகழ்வுகள் தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உங்களுக்கு தெரியும், அரசாங்கம் ஒன்று வந்து இன்னொரு அரசாங்கம் மாறும்பொழுது சிடிபி டிஎஸ் மார்கள், டிப்போ சூப்பரிண்டன்ஸ் உடனே போய் அங்கே உட்கார்ந்து கொள்வார்கள் இன்னொரு வரை வரவிடாமல். இவ்வாறான இந்த பழிவாங்கல் மூலமாகத்தான் இந்த அரசியலிலே அரசியல் நாடகம் மேடையேறி கொண்டிருக்கின்றது. ஆகவே அந்த வகையிலே இன்று அரசியல் பழிவாங்கல் என்ற அடிப்படையிலே நியமிக்கப்பட்ட கமிஷன் மூலமாக அனாவசியமான சில தீர்மானங்களை எடுப்பதற்கு தற்போதைய அரசாங்கம் முனைந்து வருவதை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். காரணம் என்னவென்றால், இன்றைய இந்த நாட்டினுடைய எந்த பிரஜைக்கு எது நடந்தாலும் அதை தீர்மானிக்க வேண்டிய பொறுப்பு இந்த நாட்டினுடைய உச்ச நீதிமன்றத்துக்கு தான் இருக்கின்றது. ஆகவே அதை தவிர்த்து ஒரு கமிஷனால் நியமிக்கப்பட்ட கமிஷன் மூலமாக இவ்வாறு தீர்மானங்கள் எடுப்பது, அது பாராளுமன்றத்தில் அனுமதி பெற்றுக் கொள்வது என்பது அது சட்டத்துக்கு விரோதமான நிகழ்வு என்று நான் நினைக்கின்றேன். ஏன் நான் இதை சொல்லுகின்றேன் என்றால், கடந்த காலங்களிலே இவ்வாறு நிகழ்வும் பொழுது பல குற்றவாளிகள் தப்பிக் கொண்டிருக்கின்றார்கள், நிரபராதிகள் தண்டிக்கப்பட்டிருக்கின்றார்கள். 1000 குற்றவாளிகள் தப்பிக்கலாமே தவிர ஒரு நிரபராதி தண்டிக்கப்படக்கூடாது என்பதுதான் இந்த நாட்டினுடைய, இந்த உலகத்தினுடைய நீதியாக இருக்கின்றது. அந்த வகையிலே இந்த நாட்டிலே இருக்கின்ற இந்த நிரபராதிகள் தண்டிக்கப்படக்கூடாது, அந்த தண்டிக்கப்படுவதற்கு இந்த மாதிரியான அரசியல் பழிவாங்கல் கமிஷன் மிக முக்கியமாக இருக்கின்றது. அந்த கமிஷன் மூலமாக எடுக்கின்ற தீர்மானம் எப்பொழுதுமே நல்லதாக அமைய முடியாது. அது இந்த நீதிமன்றத்தில் இருக்கின்ற தீர்மானமாக இருந்தால் அதை நாங்கள் நிச்சயமாக வரவேற்கின்றோம். ஆகவே அதே போல இந்த நாட்டினுடைய அரசியல் ரீதியிலே ஒரு நாங்கள் பல பிராக்டிக்கல் லீடர்ஸை நாங்கள் கண்டிருக்கின்றோம். உதாரணமாக பண்டார நாயக்க, அதே போல டிஎஸ் சேனநாயக்க போன்ற பல தலைவர்களை நாங்கள் கண்டிருக்கின்றோம். அதற்கு பிறகு ஜனாதிபதி பிரேமதாஸ் அவர்கள் ஒரு பிராக்டிக்கல் லீடராக இருந்தார். நான் சொல்வதற்கு விருப்பம் மிஸ்டர் ரிச்சர்ட் பத்திரன், அந்த காலத்திலே ஒரு நல்ல எஜுகேஷன் மினிஸ்டராக இருந்திருக்கின்றார். இன்று எத்தனையோ எஜுகேஷன் மினிஸ்டர் இன்றைக்கு ப்ரொஃபஸராக இருந்தாலும் கூட அவர் சாதாரணமாக ஒரு ஆசிரியராக இருந்து அந்த கல்வி அமைச்சை நல்லதாக செய்யக்கூடியது நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே எங்களுடைய நாட்டிலே ஒரு ஒரு கல்வி கல்வி என்பது மிக முக்கியம், அதுக்கு முக்கியத்துவம் கொடுக்கின்ற அதே நேரத்தில் நடைமுறையிலே இருக்கின்ற தலைவர்களை நாங்கள் உருவாக்குவதிலே மிக அக்கறையாக இருக்க வேண்டும். நான் ஒரு விஷயத்தை மட்டும் சொல்லுகின்றேன். இந்தியாவிலே காமராஜ் என்று ஒரு சீஃப் மினிஸ்டர் இருந்தார், பிரதான அமைச்சர். அவர் ஒரு நாள் பதவியிலே நடந்து கொண்டு போகும் பொழுது ரெண்டு பேர் மாடு மேய்த்துக் கொண்டிருந்தார்களாம். அந்த மாடு மேய்த்தவர்களை அவர் கூப்பிட்டு கேட்டாரா, நீங்கள் ஏன் மாடு மேய்க்கிறீங்க, உங்களுக்கு போய் பாடசாலையிலே படிக்க முடியாதா என்று. அவர்கள் சொன்னார்களா, எங்களுக்கு பாடசாலைக்கு போவதற்கு படிப்பதற்கு ஆசை, ஆனால் எங்களுக்கு உணவே இல்லாத நேரம் நாங்கள் பாடசாலையிலே போய் எப்படி நாங்கள் படிக்க முடியும் என்று. ஆகவே அவர் உடனே ஒரு சட்டத்தை கொண்டு வந்து எல்லோருக்கும் மிட் டே மீல், அதாவது பகல் உணவு திட்டத்தை அவர் அந்த நாட்டிலே கொண்டு வந்திருக்கின்றார். அந்த பகல் உணவு வந்த பிறகுதான் தமிழ்நாட்டிலே அதிகமான மாணவர்கள் பள்ளிக்கு சென்று அதிகமாக படிப்பதற்கான ஒரு உத்வேகத்தை உண்டாக்கியது அந்த கே காமராஜர் என்ற அந்த மாமனிதர், அந்த சீஃப் மினிஸ்டர் இருந்த காலத்தில். ஆகவே எங்களுடைய அந்த 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 காரணமாகத்தான் இன்று தமிழ்நாட்டிலே அதிகமான எல்லோருமே பட்டதாரியாக இருக்கின்றார்கள், படித்தவர்கள் அதிகமாக இருக்கின்றார்கள். ஆகவே அந்த மாதிரியான ஒரு நல்ல திட்டங்களை இந்த நாட்டிலே உருவாக்குகின்ற தலைவர்களை நாங்கள் உருவாக்க வேண்டுமே தவிர, பழிவாங்குகின்ற ஒரு அரசாங்கத்திலே பழிவாங்கினதை இன்னொரு அரசாங்கத்திலே பழிவாங்குவதற்கு எண்ணுகின்ற தலைவர்கள் இருக்கின்ற நாட்டிலே எப்பொழுதுமே எங்களுடைய எதிர்காலம் சிறக்காது என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகிறேன். எனக்கு முன்பு பேசிய ஒரு அமைச்சர், ஒரு பாராளுமன்ற உறுப்பினர் பேச மட்டேஸ்வர கதாகரப்பு மந்திரிக்கணக்கு கதாகரா மோகன் சில்வா ஐங்கராக்கியல் ஏதோ யாபாலனை ஆண்டு மோகன் பீரிஸ் நமுத் சிராணி பண்டார நாயக்க ஏகால ஐங்கரா ஏகத் மத்தகத்தியாக அண்டுவானே தீயவாக ஏகுள்ள கதாகரப்பு
පාර්ලිමේන්තුර ගෙනල්ලා නීති අනුකූලණ එක්කරුවේ ඒක නීති අනුකූල කිව්වේ හරි එද හැබැයි මොහන් පිරිස්ස අයින් කරුවේ නීති අනුකූලව නෙමෙයි ඔබතුමා බාධා කරන්න නෙමෙයි ඔබතුමා මේ මිත්‍ර හර්ෂ වේත් හීස් මයි ගුඩ් ෆ්‍රෙන්ඩ් රයිට් ලයික් යූ බට් වී හැව් ටු කරෙක්ට් තින්ග්ස් ඉන් පාර්ලිමේන්තු ඔබතුමා දන්නවා අසාත් සාලි කියන අද රිමාන්ඩ් වෙලා ඉන්න ඒ දේශපාලඥයා ගිහිල්ලා තර්ජනය කරලා ගෙන මේ අග්‍රමිනිස්කාරය අයින් කරුවේ ඒක ප්‍රජාතන්ත්‍රවාදීද ඒක වැරදි අන්න ඒක වැරදි අපි ශිරාණි බණ්ඩාරනායක අයින් කරපු එක අදටත් අපි කියනවා අපි ඒක හරියට නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ ව්‍යවස්ථානුවයි එදා ශිරාණි බණ්ඩාරනායක අයින් කරා හැබැයි මොහන් පිරිස් අයින් කරේ තමුන්නාන්සේ යහපාලනේ කියනවා කියලා සම්පූර්ණයෙන්ම කැලෑ නීතිය ක්‍රියාත්මක කරේ නෝනෝ ඉට්ස් අ පොයින්ට් ඔෆ් ඕඩර්
you my time
ඔබතුමා පාර්ලිමේන්තුව නම ගැව්වා ඔබතුමා අස්සමත් ගහලා
පාඩු ඒ පාඩුව නොදින්න අපි දෙකලා එකතු වෙලා වැඩ කරන්න ඕනේ නැත්නම් දෙපෙත්තම වරදක් නැතුව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන මම තමයි ඒ පුරුදු වෙන්න හොඳ නොලෙජ් වෙන්න ඕන ඒ නොලෙජ් වෙන්න এডুকেෂන් වුණ්ඩු এডুকেෂන් නැතුව එක කරන්න බෑ
අන්න මොකද සංවිධාන තුමා ඒ ප්‍රැක්ටිකල් මෙතුමා කතා කරන්නේ මෙතුමා කතා ඔක්කොම අහගෙන හිටියේ එකම ආවේ මගේ යාළුවා හින්දා මෙතුමා කතා කරන්නේ ඔය ගැන රිචඩ් පාර්ට්නර් මෙතුමා ගැන කිව්වා ඔබතුමා ප්‍රැක්ටිකල් පැත්ත කතා කරන්නේ ප්‍රැක්ටිකල් නැති නායකයෝ 2015 ආණ්ඩුව අරගෙන බොරු කියලා 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 තමයි මේ විනාශය වෙන්නේ ඔබතුමා අද නියෝජනය කරන පැත්ත මුළු UMP විනාශ කරුවා ඒක තමයි උනේ අද ඉන්න නායකයත් ප්‍රැක්ටිකල් නැහැ අද ඉන්න නායකයත් ඒ හිඳ තමයි 115කින් පෙරදුනේ 115කින්
So, anyway, I don't like to fight with you. Yeah. This is my argument. That's all, yeah. Ek anisa, ek bediye katha karanda balaporthu wenna na. Namuth, issarata api balaporthu wenawa. Me rate hodata jeevit wenna. Minissu jeevit wenna. Api siyala denama ekathu wela weda karanna one. දැන් මේ මේ අපි අපි මේ පැත්තේ ඉන්න පුළුවන් ඕගොල්ලෝ මේ පැත්තේ ඉන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් ඒක වෙන දෙයක් This is not permanent we can come there you can come here so this is not permanent but we should work for the people of this country that is what we needed පලිගන්න ඕනද ඒක තමයි දැන් මේ රමේෂ් පත්තනම මෙතනම ඉන්නකොට මං කියන්න ඕන දැන් මේ කොයිද මේ වතුක ජනතාවත් පලිගන්න කරන්න එපා මේ කම්පැනිත් එකතු වෙලා පලිගන්න ගන්න එපා ඒගොල්ලන්ට පඩි දීලා ඒගොල්ලන්ට ඒක කටයුතු කරන්න වැඩපිළිවෙලක් කරන්න මේක තමයි ඒක පලිගැනීම මං කියන්නේ අනිත් එක මං කියන්නේ ද නූරේලියේ ජනතාවට මේ වෙලාවට මගේ ජනතාව මම රෙප්‍රසන්ට් කරන ජනතාවට දැන් බලන්න දැන් අල ගලවන සීසන් එක අර්ථාපල් ගලවන සීසන් එක මං හිතන්නේ ඌව වැලිමඩතේ සීසන් එක මේ වෙලාව රුපියල් 60කට ඉම්පෝට් අලගෙනලා මේ බාලා තිනුවා අයි එහෙම කරන්නේ අයි ඉම්පෝට් කරන්නේ අයි මේ ගොවියන්ට ගන්නේ බඩට ගන්නේ මොකටද?
ගරුතුමා උත්තර දෙන්න.
රැමතුමනි ඉතිහාසයේ වැඩිම මුදල තේවලට, රබර් වලට, පොල් වලට, අල වලට, වී වලට ලැබිලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී කියලා අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඊට අමතරව ඔබතුමා මතක තියාගන්න මේ ටැක්ස් එකත් අපි ඉවත් කරලා තවත් වැඩි මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. සහ ඔබතුමා සඳහන් කරා පලිගැනීමක් සම්බන්ධයෙන් අපි කාගවත් පලිගන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය එකයි. අපි බලයට පැමිණි දා ඉඳලම ඉතාම සාධාරණව කටයුතු කරනවා. නෑ අපි කිසිම කෙනෙකුගෙන් පෞද්ගලිකව පිළිගන්න බලාපොරොත්තුවක් නැහැ මේ 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 ක්‍රියාදාමයේ පිළිබඳව තමයි සඳහන් කරන්නේ
අපල් ගලවන මේ සීසන් එක ඉම්පෝට් කරලා මම උදේට කවුද මේ වෙළඳ ඇමතුමට කතා කරා දැන් අල ප්‍රයිස් එක දැන් 100යි අද 100යි ලෝකල් ගලවන එක 100යි 95යි කොස්ට් වෙනවා රුපියල් 5ක් ආදායමකට අපි මොනා කරන්නද මිනිස්සු උගස් කරලා මිනිස්සු බඩු උගස් කරලා
අපි ඒ
සම්බන්ධයෙන් ලෝන් එකක් අරගෙන
අපි අනිවාර්යයෙන්ම
මේකට ජීවිත වෙනද නැති තරම් මේ මේක
රාජකීය මැතුමනි ගොවියට මේ රටේ සත සැලසුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී අපි මේ රටේ කෘෂි කර්මාන්තේ වැවිලි කර්මාන්තේ ආරක්ෂා කරන ගොවි ආරක්ෂා කරන අවශ්‍ය කටයුතු සියල්ලම කරන බව අපි ඊටම වගකීමෙන් ප්‍රකාශ කරනවා අල සම්බන්ධ වෙනුත් ඒ කාරණේදී අපි අවශ්‍ය කටයුතු කරනවා
කරනවා නම් මගේ ඔබතුමාගේ හරි මට කතා කරන්න වෙලාව දෙන්න අමතුමා මගේ වෙලාව කාලය යනවා මම දැන් ඔබතුමාට මාව කැමති ඔබතුමාගේ තාත්තටත් මම කැමති ඒකයි මම කතා කරේ නමුත් මේ වෙලාවේ වෙන්නේ එක මම කියන්න ඕන නැත්තම් මගේ ජනතාවට මම මොනා කරන්නද
දැන්
අද yes you must do something
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙයි
you took from the සතෝස
ගරු මන්ත්‍රීතුමා
දැන් 125 30ක් වෙනවා නම් අපි සාමාන්‍යයෙන් ලාභයක් තියෙනවා මම බද්දුල ගුණවර්ධන ඇමතුමාට කතා කරනකොට එතුමා කියනවා මේ රුපියල් 100කට මම ගන්නවා කියලා. රුපියල් 100කට අරගෙන මොනා කරන්නද?
ගරු මන්ත්‍රීතුමා
රුපියල් 125ක්වත් දෙන්න ඕන.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්
වෙනවා. කාලය ආරයිට්. ඕකේ.
මොකද සිද්ධ වෙන්නේ?
ඔකේ give me 1 minute
ඒවට මම කාලේ දුන්නා මේ
මම ඕගොල්ලන්ට එක වැඩ කරන්න කැමති නමුත් අපිට හොඳ වැඩ කරනවා නම් ඕගොල්ලන්ට එක සහයෝග දෙන්න ඕන වෙලාවට මම සූදානම් ඒක ප්‍රශ්නයක් නැහැ අපි විපක්ෂේ ඉන්න පුළුවන් නමුත් විපක්ෂේ ඉන්නවා කියලා ඕගොල්ලන්ට මේ මේ we are not enemy for you oh thank you nandri